හුදියාන්දුරන්ට ප්‍රශ්න ගැටළු කීපයක් තියෙනවා කියලා අපට ආරංචි. ස්වාමීන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කළාට ප්‍රශ්න විමසුවාට වරදක් නැහැ. සියලුම ස්වාමීන් වහන්සේලා සහෝදර සංගය ආන්න පුළුවන්. මම කැමැති රාත් වෙනකම්ම සියලුම ප්‍රශ්න ගුරුවරයාගෙන් ආනවට. හේතුව ගුරුවරයා ඒ වගකීමෙන් ඉන්නවා. මේ ලෝකේ මේ විශ්වතරලේ ඕනම ප්‍රශ්නයක් Tamanට පුළුවන් විදිහට ශ්‍රාවකයාට විසඳලා දෙන්න. දැන් ඉදිරිපත් කරන්න මොකද්ද වහන්සේට දෙන ප්‍රශ්න? රාත් වෙන්න දෙන ප්‍රශ්න. ප්‍රශ්නේ ඒක නෙමෙයි ඔබ වහන්සේගේ. මම කියන්නද ඔබ වහන්සේගේ ප්‍රශ්නේ මොකද්ද කියලා? කැමැතිද මම කියනවා? සිතවිල්ල කට ගන්නවා. ඒ සිතවිල්ලෙන් තව සිතවිලි අට ගන්නවා. ඒ සිතවිල්ලෙන් තව සිතවිලි අට ගන්නවා. එහෙම නේද? එහෙම ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? දැන් අපල් ගෙඩියක් උන්ට කපනවා. කපලා මේ ස්වාමීන් වහන්සේට දෙනවා. අපල් ගෙඩිය කපුවම සුවඳයි. ඇයි? අපල් ගෙඩිය අණු වලින් හැදිලා තියෙන්නේ. පී එකෙන්, පොල්ලකින්, ගලකින් තැළුවාම ඒ අපල් ගෙඩිය අණු වල භ්‍රමණ වේගය වැඩි වෙනවා. භ්‍රමණ වේගය වැඩි වුණාම ඒ අණු පොඩි වුණාම ඒකෙන් එන කුයිලය, එහෙම නැත්නම් සුවඳ වැඩි. ඒ කියන්නේ ඒකෙන් එළියට එන තරංග වේගය වැඩි. තැළුවාම ඒ අණු කම්පණය වෙනවා. දැන් බලන්න අණු දෙකක් තියෙනවා. ඒ අණු දෙක තද කෙරුවත් මොකද වෙන්නේ? ඒ දෙකේම භ්‍රමණ වේගය වැඩි වෙනවා. එතකොට එළියට යන වේගය වැඩි තරංගවල. එළියට එයාගෙන් මේ උලඟක් වගේ, දුමක් වගේ එකක් යනවා. ඒක එයාගේ තරංගය. ඒ වගේ මේ ඇපල් ගෙඩිය කැපුවොත්, තැළුවොත්, පොල්ලකින් ගැව්වොත් ඒකෙන් එළියට එන කුයිලේ වැඩි. ඒ වගේ තලලා ස්වාමීන් වහන්සේ අතට දෙනවා. පැහැදිලි නේද? ඒ ස්වාමීන් වහන්සේ බලලා අනේ මට වළඳන්න බෑ කියලා උන්වහන්සේට දෙනවා. ඒ ස්වාමීන් වහන්සේ පා මේ තවත් ගොඩාක් ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ ඒ කටට දෙන්න කියලා. ඕම 75 නමකටම ඇපල් ගෙඩිය යනවා. ගිල අන්තිම ඉන්න පොඩි අම්ම තග්ගලේක වළඳලා දානවා. නිකන් බලන්නකො. සාරණාස ඇපල් ගෙඩියක් එහෙම වළඳලා සන්තෝෂයෙන් ඉන්නේ නේද? උන්වහන්සේ කල්පනා කොහොමද වැළඳුවේ නැන්නේ? ඇයි සුවඳිනවනේ? ඊටse ළඟ ඉන්න අම්මද? ඔබ වහන්සේ ඇපල් ගෙඩිය වළඳලා සද්ද නැතුව ඉන්නව නේද ඔබ වහන්සේ? මොනවා කියන සද්ද නැතුව ඉන්නවා තමයි ඇපල් ගෙඩිය වළඳුවේ නැන්නේ. අද නම් කට්ටියට ඇපල් හම්බෙලා වාගේ සත්‍ය ඒකනේ සන්තෝෂයෙන් ඉන්නේ. ඉතින් අපෝ එක ගෙඩියක් නම්බුනේ කට්ටිට හම්බුන්නේ නැහනේ. එයා තීරණය කළේ මොනවානේද? අර හැමෝ ළඟම තියෙන සුවඳෙන්. ඒ වගේ අර ඇපල් ගෙඩිය අතින් අතට ගියාට රැඳුන් නැති වුණාට අර සුවඳ රැඳුණානේ. ඒක තමයි ඒ ධර්මතාවය තමයි මේ අණුවල තියෙන්නේ. චේතනාවක් ඇති වුණාම ඒ චේතනාව තරංගයක්. සිතවිල්ලක් කියන්නේ තරංගයක්. ඒ තරංගය එළියට ගියාම මේ තරංගය හැදිලා තියෙන්නේ මොන වලින්ද? අණුවලින්. අණු භ්‍රමණය වෙනවද නැද්ද? භ්‍රමණය වෙනවා. භ්‍රමණය වුණොත් එළියට තරංගයක් යනවද නැද්ද? ඒ තරංගයෙන් තව තරංගයක් යනවා. ඒක අඳුනාගත්තොත් ඒක තව සිතිවිල්ලක්. ඒකත් තරංගයක්නේ. ඒකත් අණුනේ. ඒකත් භ්‍රමණය වෙනවනේ. ඒ භ්‍රමණය වුණොත් තවත් තරංගයක් එළියට එනවනේ. ඒක අඳුනාගත්තොත් ඒකත් සිතිවිල්ලක්. ඒකත් අණුනේ. ඒකත් භ්‍රමණය වෙනවනේ. ඒකෙන් තව සිත තරංගයක් එළියට එනවනේ. ඒක අඳුනාගත්තොත් ඒක තව සිතිවිල්ලක්. මේ විදිහට ලක්ෂ මිලියන ගණන් එන්න පුළුවන්. එක ශ්‍රේණියකට සිතිවිලි දහස් ගණන් එන්න පුළුවන් කියලා ලෞතර තථාගතයන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් දැකලා දේශනා කළා. ඒක දේශනාවේ තියෙනවා. එක ශ්‍රේණියකට සිතිවිලි දහසක් එන්න පුළුවන්. එහෙනම් අපිට ඇති වෙන චෛතසිකය 9500ක් නම් 500න් භ්‍රමණය වෙනවනේ. ඒ තරංගෙ තියෙන 9500න් 500න් එළියට යන තරංග තව 500ක් නෙමෙයිද? එක තප්පරයකින් දැන් 10යි. දහම භ්‍රමණය වෙනවනේ. දහම එළියට තරංග 1000ක් එළියට දානවනේ. 10යි 10යි 2000යි. දැන් ඒ සිතිවිලි 2000 අපි අඳුරනවද නැහැ? පාක් 10ක් අඳුරනවා. ඒකෙන් එයාට අඳුරන්නේ නැහැ. ඒ කියන්නේ අපේ චිත්ත වීතියකින් අට ගන්නා වූ සියලුම චෛතසිකයෝ තථාගතයන් වහන්සේ නමකට ඇරෙන්න කිසිම කෙනෙකුට අඳුරන්න බෑ. සමහරක් අඳුර ගන්න පුළුවන්. 100ක් 200ක් 500ක් ඒ වගේ අඳුර ගන්න දක්ෂ කට්ටිය නැබයි. සියලුම චෛතසික ටික අඳුර ගන්න බෑ. ඒ ඒක සර්වඥතා ඥාණයකට විතරයි පුළුවන්. මේක විශ්ව ධර්මතාවයක්. අණුවක තියෙන ධර්මතාවය නිසා අපේ ඇති වෙන චෛතසික අණුවල නිර්මාණයක් නිසා ඒකෙත් අර අණුවේ ගුණ ටික තියෙනවා. භ්‍රමණය වීම, භ්‍රමණයෙන් තරංගයක් ඇදීම, ඒ තරංගයට අනු ඒකත් භ්‍රමණය වෙනවා. ඒකෙන් තව එකක් හදන ඕමෝමෝම සිතිවිලි පොකුරු වාගේ, දන්වැල් වාගේ හැදෙනවා. දැන් පැහැදිලිද? දැන් ඒක බිඳින ක්‍රමය, ඒක නිරෝධ කරන ක්‍රමය කොහොමද කියලා අහුවනේ. සරල ක්‍රමයක්. දැන් මට හිතෙනවා මේ ස්වාමින් වහන්සේ සිල්වත් නෑ වාගේ හිතෙනවා. නිකම් බොරුවට එකක් හිතෙනවා. ඇයි හිතන්නේ උන්වහන්සේ මේ
අඳනේ ගොඩක් උස්සට අඳලා තියෙන්නේ. වාඩි වෙනකොට ටිකක් අසංවරයි. එහෙම නිකම්ම මට පේනවා. දැන් හාම්දුරු දුස්සීලයි කියලා පෙනුනාම එක එකක්නේ. ඒකට සාපේක්ෂව තව එකක් ආවනේ. ඉඳගන්න ක්‍රමයේ ටිකක් වෙනස්. ඒකට හේතුව ඉඳගන්න ක්‍රමය නෙමෙයි, ඉඳගන්නකොට අඳනේ පිළිවෙලට නෑ. ඒතකොට බලන් දැන් සිතුවිලි කීපයක් ආවනේ. මම මොනවද කරන්න ඕනේ? මම බුදුහාමුදුරන්ගේ දරුවෙක් නං. මම ආර්ය කෙනෙක් නම් මම මොනවද කරන්නේ? ආන්ද්‍ර දුස්සීල කියලා පළවෙනි කාවනේ එතන 100 පීටුණා. එතනින් යාට එකක්වත් හිතන්නේ නැහැ. එකක්වත් හිතන. පළවෙනි සිතිවිල්ලේ ඉඳගෙන දහන සංකල්ප නැහැ. උන්වහන්සේ සිල්වන්තයි. උන්වහන්සේ සිල්වන්තයි. පොඩි ළමයා, පොඩි බබා, ගෙදර ඉන්න පොඩි බබා, එයා දැන් හඳුන් නැතුව එම දුවනවා නේද? නාල හඳුන් නැත බල්ටියක් ගන්නා පෙරලෙනවා. එයාට කෙලස් තියෙනවද? එයා දන්නවද මම එළුවෙන් යන්නේ මාව දැක්කම මිනිසුන්ට රාගෙද? මොකවත් දන්නේ නැහැ. එයි, එහෙම එකක් එයාට දන්නේ නැහැ. අපිට හිතෙන්නේ තයි පොඩි එක්කෙනෙක්නේ. එහෙනම් රාගේ නැත්තාට තමන්ගේ චර්යාවේ තියෙන අඩුපාඩු මොකවත් පේන්නේ නැහැ. එයි, එයාට එහෙම එකක් නැහැ. රාගේ ඇත්තටලු එක පේන්නේ. එහෙනම් තමන් සිල්වත් දිසා තමන්ගේ අඩුපාඩු තමන්ට පේන්නේ නැහැ. ඒක පේන්නේ කාටද? අනිත් එක්කෙනාට. එනම් ඒ ස්වාමීන් වහන්සේ දුස්සීලයි කියලා දැකිනකොට ඇත්තරම දුස්සීලයේ පිළිබඳ සංකල්පය කවුද ඉඳලා තින්නේ? මම. සීලිය දුස්සීලයේ පිළිබඳව සංකල්පය මන් තුල තිබිච්ච නිසා ඒකට සාපේක්ෂව අරුණාංශේ දුස්සීලයි කියලා පේනවා. ඇත්තටම උන්වහන්සේ දුස්සීල නැහැ. මේ විදියට අපි අපේ චේතනාව නිවැරදි කරන්න ඕනේ. නිවැරදි කරන්න ඕනේ. සිවුරක් වැරදුනාම අපි කොහොමද ඒක නිවැරදි කරන්නේ? ආ බිම වදිනේ නම් පිටිපස්සෙන් හරියට උඩට අරන්නේ. ඊට පස්සේ පිටිපස්සෙන් උඩට ගත්තොත් පිටිපස්සේ වදින්නේ. හරි. මේ ඉස්සරහ කියලා බිම වදිනවා. ඒ කියන්නේ සිවුරේ පැත්තක තියෙන වාටිය හරියට දෙකට බැලන්ස් වෙනවා. එතකොට තමයි මේ පැත්තට භාගය, මේ පැත්තට භාගය. මම පිටිපස්සට පොඩ්ඩක් දාලා තිනා. ඒ කියන්නේ ඊටු ටික ඉස්සරහට වදිනවා. එම නිවැරදි කරගන්න. ඒ අඩුපාඩු බල නිවැරදි කරනවා වගේ අර පළවෙනි සිටිවිල්ල 100 පීටවල ඒක නිවැරදි වෙච්ච ගම අනිත් එකක්වත් එන්නේ නැහැ. එකක්වත් එන්නේ නැහැ. දරිවල බලන්නක අඳනියක්වත් හරියට අඳින්න දන්නේ නැහැ. එහෙම කියලා එකක් එනවා. එහෙම ආපු ගමන් එතනින් යට එහෙම දෙක තුනට යන්නේ නැහැ. ඒ පළවෙනි සිටිවිල්ලේ නැවතුණා බැරි වෙලාවත් උන්නාසයක අඳනේ කොට එකක් නා. දිග නැත්තම් අවුල ප්‍රෙදි වලින් උන්වහන්සේ එකක් මාගත්තා. ඒකේ උස සම්පූර්ණ අඟල් තියෙන 45 තියෙන 30යි තින්නේ. ඒකෙන් උන්වහන්සේ පුළුවන් විදිහට විලිවාගෙන ඉන්නවා. උන්වහන්සේගේ දක්ෂකම මානකම අතහැරලා යන්නේ. අඳින්න රෙදි කැල්ලක්වත් නැහැ. ඒ නිසා කාටවත් කරදර කරන්නේ නැහැ. කාගවත් දේවල් හොරකම් කරන්නේ නැහැ. වැලේ වේලෙන්න දෙයි තියෙන එක රාට ගිහිල්ලා ගන්න. අර තියෙන එක පරිමාගෙන අදින උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ගුණයක් ඒක. එහෙම දැකලා අර දුස්සීල භාවයේ දුස්සීල එකක් නෙමෙයි අඩුවක් නෙමෙයි ඒක එතනම නිවැරදි කරනවා. අර වැරදිච්ච සිවුර හදා ගන්නවා. එහෙම නිවැරදි කළාම ඒකේන ප්‍රශ්නේ විසඳෙනවා. ඊට පස්සේ උන්වහන්සේ දිහා බලනකොට හරි සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් පේන්නේ. සිතේ ස්වභාවය සිත තුළින් සිතවිල්ලක් හදනවා. ඒක තුළින් තව සිතවිල්ලක් හදනවා. ඒක තුළින් තව සිතවිල්ලක් හදනවා. මේ වගේ ලක්ෂ ගණන් හැදෙන්න පුළුවන්. එක ශ්‍රේණියකට දහස් ගණන් හැදෙන්න පුළුවන්. ඇයි සිතේ ස්වභාවය ඒක? තාපසයා අර සිතේ ස්වභාවය තුල ඉන්නේ. එයා දක්ෂ වෙන අර පළවෙනි එකට අඳුරාගෙන පළවෙනි එක මත සිත පීඩවනවා. 100ෙන් ඉන්නවා. ඉඳගෙන පළවෙනි එක හදුවාම අර ඔක්කොම ටික හැදෙනවා. ඔක්කොම ටික හැදෙනවා. කෙනෙක් ඇවිල්ලා කියනවා මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අම්මා හරි කැතයිනේ කතා කරන්න දන්නේත් නැහැ. කතා කරන්න දන්නේ වෙන මොනවද? එයා ටිකක් අර චරිතේනෝ ටිකක් අපිලි වෙලායි වාගේ. මොනාරි ලොකු වැරදි. එහෙම ටිකක් අපිට සැකේකුත් තියෙනවා. ටිකක් එයාගේ පිළිවෙල මදි. අඳින්න දන්නේ නැහැ, කතා කරන්න දන්නේ නැහැ, කිසිම සංවරයක් නැහැ, කීකරු වෙන්නේ නැහැ කියලා ඔම වැරදි 25ක් විතර කියනවා. වැරදි 25ක් විතර කියනවා. ඊට පස්සේ අපි කියනවා ඔබ වහන්සේ අපේ අම්මා ගැන ධර්ම මතේ හරි. ඒ කියන්නේ වැරදි 25 හරි. හැබැයි ඔබ වහන්සේට අවුෙච්ච නැති එකක් තියෙන මොකද? ඒ අම්මා මානසික ලෙඩේ. බේත් තරඳනවා. ඒ නිසා ඒ අම්මා මානසික ලෙඩ නිසා මේ පිළිබඳ මොකවත් එයා දන්නේ නැහැ. දැන් කියන්නේ 25ම වැරදිද? අනේ ස්වාමිනේ කිසිම වැරදක් නෑ. බලන්න එකක් නිවැරදි කරනකොට අර ඔක්කොම නිවැරදි වෙනවා. ඔක්කොම නිවැරදි වෙනවා. එහෙනම් සිතුවිලි ලක්ෂයක් වෙනකොට ලක්ෂෙ නිවැරදි කරන්න බෑ. ඉස්සෙල්ලාම බලන කොතනද නිවැරදි වෙන්න ඕනේ? කොතනද පළවෙනි එක මොකද්ද? ඒක නිවැරදි කරාම අර 99999ම මොකවත් කළේ නෑ. නිකන් නිවැරදි වෙනවා. ඒ වගේ සිතිවිලි එනකොට ඒ සිතිවිලි වලින් කෙලෙස් පැමිණෙනකොට හැම කෙලෙසයකටම කම්පා වෙන්නේ නැහැ. හැම කෙලෙසෙටම නිවැරදි වෙන්න කමටහන් වඩන්නේ නැහැ. පළවෙනි එක නිවැරදි කළාම අර ඔක්කොම නිවැරදි වෙනවා. බලන්න මං එනකොට 12ට විනාඩි 15ක් ඇති 11:45 වෙනකොට දහන සාලව සම්පූර්ණයෙන් අත් කරලා සේරම වළඳලා බලන්න කිසිම දෙයක් තියලා කියලා නැහැ කියලා එකක් එනවා. දහන සාලව අත් කරපු එක වැරදි. ඇයි 12 වෙනකන් තියන්න ඕනේනේ අත් කරපු එක වැරදි කලින්. එතන මොකවත් ඉතුරු කළේ නැහැ. ඒක වැරදි. තව වළඳන්න ඉන්නවද කියලා හොයලා බැලුවේ නැහැ. ඒක වැරදි. කවුරු හරි ස්වාමීන් වහන්සේලා වළඳ එන අන්තිමට එන කෙනා 12න් පස්සේ එන කෙනා අත් කරයි. එහෙම කියලා යන්න ඕනේ. එහෙම තියලා කියන්නේ ඒක වැරදි. බෙදා හදාගෙන කන පිසිරිතා තිබිලා නැ ඒක වැරදි. තමන්ගේ පමණ දැනගන්න ඕනේ. අනිත් අයත් එක්ක පොඩ්ඩක් සමුගිය සාකච්ඡා කරන්න ඕනේ. හැමෝම එනකන් ඉන්න ඕනේ. එහෙම ඉවසීමක් තිබුණ නැ ඒක වැරදි. දැන් වැරදි කීයක් තියෙනවද? 10ක් විතර තියෙනවා. එකම එක තැනයි වැරදි නැයි. එනකොට කැම තිබුණ නැ. ඔතනනේ ප්‍රශ්නේ. ඒක නිසානේ අනිත් ඔක්කොම ආවේ. කැම තිබුණ නැ. එහෙනම් මේක නිවැරදි කරන්න ප්‍රධාන සිතිවිල්ල. ඇයි තිබුණ නැත්? දාහනේ ඇවිල්ලා නැත්තා. කෑම නැහැ. ඒතර උන්වහන්සේලාත් වළඳලා නැත්තා. උන්වහන්සේලාත් වතුර ටිකක් බීලා කාට ටිකක් බීලා බඩගිනින් නම් ඉන්නේ. ඒතකොට කෑම නැහැ කියලා මං කාටද බයින්නේ? එහෙම බනින්න බෑනේ. කාටවත් නැහනේ. එහෙනම් කෑම දාණි ඇවිල්ලා නැහැ. දාණි ලැබිලා නැහැ. අද දවසේ කිසිම ස්වාමීන් වහන්සේ නමක් වළඳලා නැහැ. දැන් දාණි නැහැ කියලා අර එලා දැක්ක සිටිවිල්ල නිවැරදි කරනවා. ඉතුරු ටිකට මොකද වුනේ? ඔක්කොම නිවැරදි වෙනයි ඉතුරු ටිකට පවතින්න බෑ. ඇයි? මෙයාගෙන් අටගත් ඒවා අරවා. මෙයා නිවැරදි වෙච්චකම අර ඔක්කොම නිවැරදි වෙනවා. දේවදත්ත බුදුන් සරණ ගියොත් අර 500ම බුදුන් සරණ යනවා. ඇයි? ඒ ප්‍රධානම චෛතසිකේ නිවැරදි වෙනකොට ඒකට සම්බන්ධ වෙච්ච චෛතසික වලට මොකවත් කරන්න බෑ. මම දුස්සීල වුණොත් මගේ ශ්‍රාවකේ මොකද වෙන්නේ? මම රාට ආල් තිබ්බොත් මොකද වෙන්නේ? ඒ කටි රාට කොත්තු ගන්නවා. ඒකට රයිස් දානවා. ඇයි? මම ආල් තියන්න විතරයි ඕනේ. ඒකට ඉතුරු ටික ඔක්කොම කරනවා. ගුරුවරයා එක වේලක් කලඳුවත් ඒගොල්ලෝ දවස් දෙකකට එකක් වළඳනවා. ඇයි? ඊට වඩා සිල්වත් වෙනවා. මම දුස්සීල වුණා ඊට වඩා දුස්සීල වෙනවා. මම රුපියල් 20කොල 50කොල පාවිච්චි කරති ඒකට 500කොල 10කොල පාවිච්චි කරනවා. මම රුපියල පාවිච්චි කරන්නේ නැත්නම් ඒගොල්ලෝ සතයක්වත් පාවිච්චි කරන්නේ නැහැ. මේක විශ්ව ධර්මතාවයක්. පළවෙනි සිතුවිල්ල හැදුනොත් ඉතුරු ටික ඔක්කොම හැදෙනවා. පළවෙනි එක දුන්න නැත්නම් ඉතුරු එකක්වත් අදන්න බෑ. අපි හිතන මේ ස්වාමීන් වහන්සේලා අසංවරයි. කිසිම කෙනෙකුට අනුකම්පා කරන මනුස්ස ගුණධර්ම මොකවත් නැහැ. කිසිල් ගෙඩියක්වත් ඉතුරු කරලා නැහැ. පිය දාලා කාලා ගිහිල්ලා. දැන් මේම එනව හදන්න පුළුවන්ද? දාහණි ලැබිලා නැහැ. මං වගේ අනිත් හැමෝම බඩගින්න. ඒක ඇදුවා මොකද වෙන්නේ? අර චෝදනා බැනුම් එකක්වත් එන්නේ නැහැ. ඔක්කොම නිරෝධ වෙනවා. පැහැදිලිද? වඩාත් පැහැදිලිද? තව විස්තර කරන්න ඕනේද? අනිත් සිතිවිල්ල මොකද්ද? තව ප්‍රශ්න මොනවද තියෙන්නේ? බුවන්සිට ඉදිරිපත් කළේ මොනවද තව ප්‍රශ්න?
මාර්ගඵල පළවෙනිම එක මේ වඩන දෙයත් එක්ක කොහොමද සම්බන්ධ?
ප්‍රධාන ප්‍රශ්නයක් මේ. කමඨාන් දුන්න ආචාර්යගෙන් ඕක අහලා බැරි ගැස්සලා ආන්දර උදේ පාන්දර දෙකට දෙතර පාත්‍රයන් පැනලා යන විදිහට බැරි ගැස්සන්න එපා. ඒකනේ දක්ෂකම ගෝලයක් නේද? මානකලන කමටන් දෙන්න බැරි නම් ගුරුවරයා පැනලා යන්න ඕනේ. පැනලා යන දඬ වැඩ කරනවා. ඇයි ඒ වගේ ප්‍රශ්න මගෙන් ඇල්ුවේ නැත්තේ? මාර්ගඵල හතර කොයිද තියෙන්නේ? මාර්ගඵල හතර කොයිද තියෙන්නේ? මොනවාරි කතා කරන්න අරියන්න ඕන වැරදෙන්න ඕන. ගහන්න නැනේ. භික්ෂුවක් භික්ෂුවකට අපහාස කරන්නේ, කුණුවarp කියන්නේ, තලන්නේ නැහැ, පෙලන්නේ නැහැ. ඒක පාතිමොක්ෂ සීලය. ඒ නිසා බය නැත කියන්න පුළුවන්. මාර්ගඵල අතර කොයිද තියෙන්නේ? හොඳයි. මාර්ගඵල අතර තියෙන්නේ මගේ අවබෝධය මත. අවබෝධය තමයි තීරණය කරන්නේ එයා මොන මාර්ගඵලයක ඉන්නවද කියලා. කිසිම අවබෝධයක් නැ නාම රූප පිළිබඳ මොකවත් දන්නේ නැහැ. එහෙනම් යට කිසිම දෙයක් නැහැ. එනා නාම රූප පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධය මත තමයි එයා සෝතාපන්නද සකෘදාගාමීද අනාගාමීද හරියක්ද කියන එක තීරණය වෙන්නේ. දැන් මේ අවබෝධය අපි පරික්ෂා කරනවා. මේක මොකද්ද? හරි. මේ වැරදි. අණු එකතු වෙච්ච හැමතැනම මේ වගේ වස්තු හැදෙනවා. කෝපෙ කිනක නේද මමත් කිව්වේ. සම්මුතිය වචනයකින් ඔබ වහන්සේ මේක කෝපෙ කියලා කිව්වා. නමුත් මේක කෝපෙද නැද්ද කියලා මම දන්නේ ඇයි මං අවුරුදු 40 රත් සිටි ඉඳලා තියෙන පොඩි කාලේ ඉඳලා. මම එළියට ආවම එක එක හඩරුවට බඩු තියෙන. හැබැයි ඒවට කියන නම් දන්නේ නැහැ. බලන්න. ඔම කාල බලන අපල බලන මේක කණ්ඩ බෑ. මොකද දන්නේ මේ මේකක් තියෙන්නේ. ඒකත් දන්න මේම තිබුණාට මේක අල්ලන එකක් කියලා මම දන්න ඕම අල්ලලා මම බොනවා. මිනිස්සු බලනවා මේ පිටසක්වල ජීවිතේද කැලෑවල ඉඳලා ඇවිල්ලානේ. එතන මගෙන් අහන මොකද්ද කියලා. ඊට පස්සේ මම ප්‍රඥාව වැඩි. ලෝකෙ ගොඩක් දේවල් දන්න. හැබැයි මේකට කියන නම දන්නේ නැහැ. එතන මම කියන 90 එකතු වෙච්ච තැන මේක විතර නෙමෙයි මේ වගේ ගොඩක් දේවල් ලැබෙනවා. හැබැයි කෝප්පෙ කියන එක නේද මං කිව්වේ. ඒක මොකද්ද මගේ? අවබෝධය. කෝප්පෙ කියලා ඔබ අන්ති කිව්වේ ඒක මොකද්ද? දැනීම. සමාජයේ සම්මුතියෙන් දැනගත්ත දේ තමයි කෝප්පෙ කියන එක. මම සමාජයේ සම්මුතියෙන් දැනගත්තේ නැ අවබෝධය මම කියන්නේ. 90 එකතු වෙච්ච තැන මේ වගේ gedi ඇදෙන්න පුළුවන්. gediyak කියනවනේ මේ කෝප්පෙට. මේ වගේ ඒවා ඇදෙන්න පුළුවන්. මේ වගේ එක එක ඒවා ඇදෙන්න පුළුවන්. 90 එකතු වෙච්ච තැන. ඒකට දැන් ආයින වෙන මොනවද එකක් මෙයා දන්නවා. හරිද වැරදිද? කෝප්පෙ කියලා එකක් නැහැ. කෝප්පෙ කියලා එකක් නැහැ. මේ වගේ තිබුණොත් ඒක කෝප්පයක් කියලා මගේ තුල තැම්පතුවා තියෙන. ඒ තැම්පතුවට සාපේක්ෂව මම පිළිගන්නවා මේක කෝප්පේ කියලා. මේකට පිඟාන කියලා කියලා තිබුණොත් මේ වගේ එකක් තිබුණොත් ඒක පිඟාන කියලා කියව මේක මොකද්ද කියලා අහනකොට මම පිඟාන කියනවා. එහෙම නෙමෙයිද? එතකොට මේක ඇත්තටම කෝප්පේද? ඇත්තටම මේක කෝප්පේද? එහෙනම් මොකද්ද මේක? නෑ. ඇත්තටම මේක කෝප්පේ නැත්තම් මේක මොකද්ද? අනු කතාව අතාරින්න. සරල එකක් කියන්නකෝ නිකන් පුංචි එකක් කියන්න. ඇත්තටම මේක කෝප්පෙ නෙමෙයි. එහෙනම් මේක මොකද්ද? ඝන වස්තුවක්. ඝන වස්තුවක්. ඝන වස්තුවක් නිකන් පටවි ධාතුවක්. දෙන්න මේක තමයිලු සෝතාපන්න කියලා කියන්නේ. ඒ අවබෝධයට. මොකද්ද මුලපරියාය සූත්‍රය නේද? මුලපරියාය සූත්‍රය තුළ භාග්‍යවතුන් වහන්සේ මීට වඩා දක්ෂ ලෙස කියනවා ඒක. අපට තේරෙන විදිහට අපි ඒක කිව්වේ භාග්‍යවතුන් වහන්සේම කියනවා. මහණෙනි යමක් දැක්කාම ඒ දැකපු දේ වස්තුවක් වශයෙන් දකිනවනම් එයා පුදුජනයි. පටවිය පටවිය වශයෙන් දකිනවනම් ආපේ ආපේ වශයෙන් දකිනවනම් එතනින් එයාට එකක් දකින්න නැත්තම් එයා සෝතාපන්නයි. එයා සම්මා වෙන්නවා. ඒක නිවැරදි දැක්මක්. සම්මාදිට්ඨියක් ඒක. දැන් අපි මොනවද දකින්නේ? බඩු නේද දකින්නේ? පටවි ධාතු වශයෙන් දකින්නවද? දැන් මේකත් පටවි, මේකත් පටවි, මේකත් පටවි නේද? අල්ලනකොට අහුවෙනවනේ භෞතිකයිනේ. ඒ පටවි ධාතු අපි දකින්නේ නැහනේ. රෙකෝඩ් මේක 10000ක් වටිනවා. iPhone ආන්දුරක ලස්සයක් වටිනවා. අරක දුන්නා අපේ මැටි භාජනේ රුපියල් 20ක් වටින්නේ ඒක. එතකොට අපි වටිනාකමින් දකින්නවා මිසක් ඒ ඔක්කම පටවි ධාතු කියලා දකින්නේ නැහනේ. ඒ නිසා අපි සෝතාපන්න නැහැ. අපි ජීවත් වෙන පරිසරය තුළ ඒ නාම රූපවල ඒ පරිභෝජනය කරන භාණ්ඩවල පටවි ස්වභාවය දකින්න ඕනේ. ආපෝ ස්වභාවය දකින්න ඕනේ. වායෝ ස්වභාවය දකින්න ඕනේ. තේජෝ ස්වභාවය දකින්න ඕනේ. එතනින් එහාට ගිය වටිනාකමක්. එතනින් එහාට ගිය වස්තුවක් භාණ්ඩයක් අපි දකිනවා නම් එයා තාම නිවැරදි දැක්මට ඇවිල්ලා නැහැ. මේ ලෝකයේම තරම් තියෙන සතර මහා භූත බත් කියන්නේ බෝංචි කියන්නේ පරිප්පු කියන්නේ ඔක්කොම එකම නෙමෙයිද? ඔක්කොම එකයි. හැබැයි රස වෙනස් නිසා අපි වටිනාකමක් දෙනවා. ආර්ය ශ්‍රාවකයාට ඔක්කොම එක විදිහට පේන්නේ. එයාට පරිප්පුත් එක බත් දෙනවා. අර ආන්දරංගික පොලොස් තියනවා. පොලොස් ඇයි මට දුන්නේ නැත්තේ කියලා අහන්නේ නැහැ. අරකත් අණු වලින් එකතු වෙච්ච එකක් මේකත් අණු. මේකත් පටවි ධාතු, ඒකත් පටවි ධාතු. පටවි ධාතුවේ වෙනසක් නැහැ. භ්‍රමණ වේගයේ වෙනස් නිසා රස වෙනස්. භ්‍රමණ වේගයේ වෙනස් වෙනකොට රස වෙනස්, පාට වෙනස්. ඔක්කොම පටවි ධාතුව. එයා කම්පා වෙනවද? මාර වැඩි අරුණාන්තට ආනමල්ල දුන්නා. එතකොට මම කුඩම්මගේ දරුවෙක්ද? එතන මම බුදුහාමුදුරන්ගේ පැවිද්දෙක් නෙමෙයිද? උන්වහන්සේට දැන් ඕම එකක් එනවා රවණවා තින්. මාර වැඩි අපට කුඩම්මගේ දරුවෝ වාගේ තලකන්නේ කියලා තරහා එනවා. උන්වහන්සේ කොතන දෙන්නේ? මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ. පරිපූර්ණ සන්තෝෂයෙන් අලඳනවා. කොහොමද දහන්නේ අද? සාමී හරි ශ්‍රේෂ්ඨයි. දැන් අපි බලන උන්නාතේ පරිප්පු දුන්නෙත් නෑ, උන්නාතේට පොලොත් දුන්නෙත් නෑ, උන්නාතේට කෙසල් දුන්නෙත් නෑ. පාරවල අලෝදි ටිකක් දැම්ම උන්නාතේ කිසිම වචනකින් ශ්‍රේෂ්ඨයි කියලා නෑයි. උන්වහන්සේ දැකලා තියෙන පටවියක් වශයෙන්. ඒවත් පටවි. කෙසෙල් ලොකම් පටවි. මේකත් පටවි. ඒ කච්චට පටවි හම්බුණා මටත් පටවි හම්බුණා. ප්‍රශ්නක් තියෙනවද නෑ? හැමෝටම එක විදිහට හම්බෙලා තියෙනවා. හැමෝටම පටවිය බෙදුවා මටත් පටවිය බෙදුවා. පටවිය පටවි වශයෙන් දැක්කා. ඔදි ඕජාව ගලනවා ආපේ ආපේ වශයෙන් දැක්කා. සුවඳ දැනවා වායෝ වායෝ වශයෙන් දැක්කා. උණු බත් රත්නේ තේජෝ තේජෝ වශයෙන් දැක්කා. සතරමා භූත වශයෙන් දැක්කා. එයා සම්මාදිට්ඨිය කිනෝ එයා ආර්ය කෙනෙක්. එයාට තරහා යන්නේ එයාට තරහා ගස්සන්න බෑ. එයාට තරහා ගස්සන්න සක්කරයටවත් බෑ. ඇයි? එයා මේ නිවැරදි දැක්ම තුල ජීවත් වෙනවා. මේ දැක්ම නඩත්තු කරන්නේ ඒක බවට පත් වෙලා ජීවත් වෙනවා. එයා වෙන් කරන්න බෑ. මේක තමයි සෝතාපන්න ඵලය. පැහැදිලිද? දැන් චොකලට් දැක්කාම චොකලට් පේනව නේද? රසයි කියලා දැනනව නේද? ඒකේට උදේ වළඳන්න මේක හරි රසයි. එහෙම දැනෙනව නේද? ඒක පටවිය වශයෙන් දකින්නේ. ඉස්සර කළු ගලක් තියෙන. ඒකත් පටවියක්නේ. හැබැයි කළු ගල් දැක්කම මේ ආසාවක් හිතෙන්නේ නැහනේ. වටිනාකමක් දැනෙන්නේ නැහනේ. ඒ කියන්නේ තාම ඒකේන දැක්ම ඇවිල්ලා නැහැ අපට. මේ ලෝකයේ හැමතැනම තියෙන පටවි ධාතු. ආපෝ ධාතු, වායෝ ධාතු, තේජෝ ධාතු. එහෙම වස්තුවක් නැහැ. එහෙම වස්තුවක් නැහැ කියලා අපි සිත පිළිගන්නේ. ඇයි? අපි තුල තියෙන පුදුජන ස්වභාවය. ඒක කවදාද අපි පිළිගත්තේ? එදා ආර්ය ස්වභාවය තුල ඉන්නේ අපි. ස්වාමින්වහන්සේලා උන්වහන්සේ උතුම් නැහැ. එහෙම දකින්නේ නැහැ. එහෙම දකින්නේ නැහැ. එහෙම දකින්න බෑ යාට. ඇයි? හැම ධර්මතාවයක්ම එකයි. හැම ධර්මතාවයක්ම එකයි. ඒ නිසා යාට එහෙම වෙනසක් පේන්නේ නැහැ. පැහැදිලිද? සෝතාපන්න ඵලයේ දැන් පැහැදිලිද? මේක එක ක්‍රමයක්. මුලපරියාය සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන එක ක්‍රමයක්. ඒක ටික අපි පොඩ පොඩ ඉගෙන ගමු. ඔක්කොම දැන් කිව්වත් මතකෙට ඉන්නේ. වෙන මොනවද ගැටලු තියෙන්නේ? මාර්ගඵල කියලා එකක් ඇත්තටම තියෙනවද නැද්ද? සෝතාපන්නකේ සකෘදාගාමී අනාගාමී හරියත් කියලා ඇත්තටම තියෙනවද නැත්නම් මේගොල්ලෝ එහෙම කතන්දරයක් කියලා අපි රවට්ටනවද? මුලා කරනවද? ඇත්තට මාර්ගඵල තියෙනව කොහේව නැහනේ. ඉතින් ඒව පේන්න නැහනේ. ඒකට ඒවා තියෙනවනේ බොරු කියලා අපි මාන කරලා වැඩ ගන්නවත් දන්නේ නැහැ. එහෙම හිතෙනවද? එහෙම හිතන්න පුළුවන්. පුතුජන නේද මම? මම පුතුජන නේද? පුතුජන කෙනා ඉන්නව නම් පරලාභයක් ඉන්න බැරිද? බලන්නකෝ. එතකොට පුතුජන කෙනෙක් නින්ද බෑනේ. පරලාභී ඉන්නවද නැද්ද කියලා සැකයක් කරනවා නම් පුතුජන කෙනා ඉන්නවද නැද්ද කියලා සැකයක් එන්න එපායි. එතකොට එයා පුතුජන කෙනෙක් ඉන්නවද නැද්ද කියලා සැකෙන ඉන්නවනේ මම ඉන්නවනේ. එහෙනම් පරලාභිනුත් ඉන්නවා. මේක ඉන්න පුළුවන් නම් මේක තියෙන්න පුළුවන් නම් අරකට ඉන්න පුළුවන් තියෙන්න පුළුවන්. විශ්වාසයක් එනවා. මාර්ගඵල විශ්වාසය එනවා. කර්මඵල විශ්වාසය එනවා. ඉපදීම, වාචට යාම, ලැදවීම, මරණය කියන සතර නිමිති පිළිබඳ විශ්වාසය යට එනවා. ඊළඟ භවයක් නැහැ. හරි. ඊළඟ භවයක් නැහැ. භවයේ පිළිබඳ විශ්වාසය නැහැ. ඉනවත ඉපදෙනවා කියන එක විශ්වාස නැහැ යට. නැහැ, එහෙම එකක් නැහැ. ඊළඟට ඉපදෙන්නේ නැහැ. එහෙම ඉපදෙනවත ඉපදීමක් නැහැ කියලා දෘෂ්ටියක් ඇදෙනවා. ඊළඟ භවයක් නැත්තම් මේ භවෙ ඉපදුනේ කොහමද? භවයක් නැත්තම් මේ භවෙ මං ඉපදෙන්න බෑනේ. ඉපදෙන්න ක්‍රමයක් තියෙනවා නම් එහෙනම් මැරුණාම නැවත ඉපදෙන්න ක්‍රමයක් තියෙන්න බැරිද? බලන්න සරලව තමන් තුළින් තමන් මේ ප්‍රශ්න ඉදාකරණය කරන විදිය. නැවත ඉපදීමක් නැත්තම් මම දැන් ඉපදුනේ ඇයි? කොහොමද ඉපදුනේ? එහෙම ඉපදීමක් අටගන්නවා කියන්නේ ඉපදීමේ ක්‍රමයක් තියෙනවා. එහෙනම් ඒ ක්‍රමයෙන් නැවත ඉපදෙන්න බැරිද? පුළුවන්නේ. පුළුවන් නිසානේ දැන් ඉපදුනේ. එහෙනම් නැවත ඉපදීමක් තියෙන බවට සාක්ෂිය දැන් ඉපදිලා ඉන්න මම. මම දැන් ඉපදුනා කියන්නේ නැවත ඉපදෙන්න පුළුවන්. නැවත ඉපදෙන්න බැරි නම් දැන් මම ඉපදෙන්නත් බෑ. දැන් මම ඉපදුනා කියන්නේ නැවත මං ඉපදෙනවා කියන එක. බලන්න සාක්ෂි අතේ තියාගෙන ඔයන විදිය. මේ විදියට මාන ජීවිතය තුළ කලකිරෙනකොට, ඵල විශ්වාසය නැති වෙනකොට, කර්මඵල විශ්වාසය නැති වෙනකොට, භාග්‍යතුන් වහන්සේ කෙරේ පොඩි පොඩි සැකතැන් ඇති වෙනකොට මේ විදියට තමන් තුළින් එක නිවැරදි කරගන්න ඕනේ. කිසිම මොහොතක තිසරණය පිළිබඳව, තුනුරුවන් පිළිබඳව සැකපාල වෙන්න බෑ. කර්මඵල පිළිබඳ සැකපාල වෙන්න බෑ. නාම රූප පිළිබඳ සැකපාල වෙන්න බෑ. හේතුඵල ධාම පිළිබඳ සැකපාල වෙන්න බෑ. අපාය ගැන, දිව්‍ය ලෝක ගැන සැකපාල වෙන්න බෑ. මාර්ගඵල හතර පිළිබඳ කිසිසේත්ම සැකපාල වෙන්න බෑ. එහෙම වුණොත් ඒවා තමන් තුලින් දකින්න ඕනේ, නිවැරදි කරන්න ඕනේ. එහෙම කරන්න දක්ෂ වෙන්න ඕනේ. නැත්තම් එහෙම සැකයක් පැසවලා උඩු දුවන්න කලින් පිළිකාව වෙන්න කලින් ගුරුවරයාට ඉදිරිපත් කරලා නිවැරදි කරගන්න ඕනේ. ඒ නිවැරදි කර ගැනීම ගොඩාක් ශ්‍රේෂ්ඨයි. ඒක නියතමානි ගුණයක්. එහෙම නැතුව පැසෝල කිසිම දෙයක් නැ නිකන් බොරු රැවටිල්ලා තියනේ. නිකන් ඔය කතා බිබි ඉඳලා හරියන්නේ නැහැ කියලා සිවුරු හැරලා යනවා නම් එයා තරම් මිත්‍යා දෘෂ්ටිකෙක් නෑ ලෝකේ. උත්තරයක් ලැබෙන්න ඕන ලැබෙන්න ඕන. ගුරුවරයා ඉදිරිපත් කරන්න ඕනේ. කලේ කා ගන්න ඕනේ. එතකොට ගුරුවරයා Taman තුලින් පෙන්නනවා. නැවත ඉපදීම තියෙනවද නැද්ද කියලා ආයස්මතුන් මට ස්ථිර වශයෙන් කියන්න බෑ. හේතුව ඔබ වහන්සේව නැවත මරලා උපදවන්න එපා. මෙතන අපවත් කරවල උපවන්න එපා. ඒක ලොකු ප්‍රශ්නයක්. නමුත් දැන් ඉපදෙලා ඉන්නවනේ අල්ලලා බලන්න අතපය අල්ලන ඇඟිලිේම අවුගෙන කන ඇදලා බලන්න ඔක්කොම තියෙනවද? දැන් ඉපදෙලා ඉන්නවනේ. එහෙනම් ඉපදෙන්න ක්‍රමයක් තිබුණානේ. ආ ඒ ක්‍රමයට තමයි නැවත ඉපදෙන්නේ. ඒක කල්පනා 70. ඒතකොට දැන් මම ඉපදුණානේ. එහෙනම් ඉපදෙන්න ක්‍රමයක් තිබිලාදනේ. එහෙනම් ඒ ක්‍රමේ තාම තියෙනවනේ. එහෙනම් නැවත ඉපදෙන්න පුළුවන්. නැවත ඉපදීම පිළිබඳ සැක ගියා. ඒ විදිහට ඒ සැක දුරු කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ කළේ කෙරෙයි අචල විශ්වාසය. සෙලවෙන්නේ නැති විශ්වාසය තියෙන්න ඕනේ. එහෙම නියත වශයෙන් මේම විශ්වාසය තිබුණ නැත්නම් එයාගේ ඒ ගමන ගොඩාක් අමාරුයි. එහෙම මොනවාරි ප්‍රශ්න ගැටලු තිබුණොත් ඉදිරිපත් කරන්න ඕනේ. නිකන් විවේකයෙන් ඉන්නකොට මට කියන්න ඕනේ. ඒවා ඉතේ තියාගෙන ඉන්න වෙන මොනවද තියෙන ප්‍රශ්න.